තරු එම්.ඒ. සුමන්තිරම් මැතිතුමාට මිනිත්තු 26ක කාලයක්
තියෙනවා. Thank you, Honorable Chairman of Committees. Out of that 26 minutes that I have, I will speak for 20 minutes. Please stop me at 20 minutes. The balance 6 minutes will be taken by Honorable Govindam Karunakaran. I am glad that both ministers whose ministries are being discussed at this committee today are present in the chambers, Port, Shipping and Aviation, and Justice, Constitutional Affairs, and Prison Reforms. I have seen a report that Sri Lankan Airlines, in the first half of the financial year 22-23, had lost 112.8 billion rupees. That's the losses made in the first half of the financial year of 22-23. Now, that includes the forex losses also. Nevertheless, that's a staggering figure, and that every month we keep making these losses and the state absorbs this. I'm mentioning the figure because the cost of having an election is only 11 billion. And whenever we talk about an election, the defense is taken, how can we afford an election? 1 month's loss of Sri Lankan Airlines is more than the cost of having an election. So, that is not an argument. You keep making these losses, and then you say, how can we hold an election? Fundamental to the functioning of a democracy is periodic elections. One might say, well, the parliament has a mandate for 5 years. Why are you asking for an election now? I wish to draw the attention of both honorable ministers today. By your own very conduct, you conceded to the country that this parliament had lost its mandate. Few months ago, both of you crossed the floor. Both of you crossed the floor and came and sat in the opposition. You conceded that the parliament had lost its mandate, the election that gave a near two-thirds majority to the government at that time was lost. Subsequently, you were both given ministerial portfolio and you have crossed back to the government side, taken that cabinet post, and you are both in the front row now. The Honorable Minister for Justice, Constitutional Affairs and Prison Reforms made a very strange speech today, just before me, if I might call it that. You might as well made that speech sitting in the opposition. You sounded very much like an opposition MP, complaining bitterly about the corruption that is rampant and the fact that all these persons who are corrupt, businessmen included, are protected by politicians. Now it's rich coming from a minister who holds the portfolio of justice to be complaining about that. To complain about that is our task. Your task is not to keep complaining about that. Your task is to remedy that, to put it right. Now, I know that this is not something that can be done in a day. You might say, well, I have only taken on this portfolio, not even a few months, and so on. But this is like this is endemic. This has gone on for so many years. And Honorable Minister of Justice has been on this side and that side and then this side and then that side, then again on this side and again on that side. I have lost count of the number of times that you have crossed this floor ever since you entered Parliament first. I don't know whether you have a record of the number of times that you have crossed the floor.
Karu Vijayadasa Rajapaksa.
Honorable Member, that you must remember, I crossed the floor twice every time that I went from the government side to the opposition. But at the moment I am holding this portfolio, I have been elected from the party which has been ruled today. And that I have got the mandate from the people in the Colombo district. And therefore, that remember that I have never crossed the floor just to get anything or to get the power. Always I have crossed to the opposition by opposing to the policy of the particular government, whatever the government was.
The point that I was making was whether you remember the number of times that you crossed, you did not answer that. Perhaps you yourself have lost count of the number of times that you crossed the floor. This time you crossed from the opposition to the government side. Your last crossing was towards the government side. Right? Now, I'm not complaining. No, you came to the opposition, you sat here a few months ago with us, and then you crossed over again. Right, so that's the only point. Nothing more. I'm not deriding you. I'm just saying you may not even remember the number of times that you crossed the floor. That's all. Now, the task that you have undertaken, we understand, is an enormous task. It's not an easy one. But it is not your lot to complain to this house. Your task is to put all this right. And there are several bills that, after you took over as the minister, we appreciate, several bills that you have forwarded to this house, making amendments, new acts of parliament and so on. But some of those, we have raised our concerns, like the fact that under the opium and dangerous drugs ordinance, the bail application is now moved from the High Court to the Court of Appeal. The question of access to justice, and that is something that you need to put right. Perhaps it was there in the draft when you took over as minister. Several of these drafts, we find, were done before you took over as Minister of Justice. And those are just being churned out like a factory, like in a factory floor, and being produced here and being tabled, some of which will not fit in with the legal culture of our country. And so on. I understand that there is a registration of deeds, title, register of title act, that will impinge on prescription. Now, prescription is a mode of acquisition. It comes from the Roman Dutch law. It has a fundamental principle that nobody actually absolutely owns a property. If you don't use it, if you don't derive from it, then somebody else can take it over a long period of time, of 10 years. But title registration now comes in, and if it is registered, then I am told prescription will not apply. Now, those run counter to some basic principles. I'm just raising it. I don't want you to respond, Honorable Minister, but some of these things we'll have to have a closer look before we make them into laws and trumpet to the country and elsewhere that a lot of reforms are being made. You are also Minister for Constitutional Affairs. And the President has now, for the umpteenth time, I heard him 2 days ago, say that before 75th anniversary of our independence, the national question of this country will be solved. Not only does he say that, he says that if it is not solved before that date, it will never be solved. And that's a prophet of doom, as it were, but he says that. So, the primary responsibility, if I might call it, in this house, to carry that through rests on your shoulders as a minister who holds that portfolio. And I have, as I have said it in this house, while the President was present, I wish to repeat it, that as for ourselves, we will cooperate with whatever genuine effort that is taken. And that is the reason why we have continued to sound positive, although we have serious doubts in our minds. We don't want to be blamed by you saying, well, we were ready to do it, but the Tamil side, you know, raised various issues. They were not willing to do it. No, we are ready. But it must meet with the just aspirations of our people. You know what it is. We have said it very clearly. We have said that it must be meaningful scheme of devolution to the Northeast on a federal structure. I have said this once before, recently in this house. Federalism is not a bad word. There are many countries in the world, indeed, the strongest countries in the world have a federal structure. Federal idea was introduced into this country by none other than the founder of the Sri Lanka Freedom Party, SWRD Bandaranaike, in 1926. The Kandyan chiefs wanted federalism into three units in this country. It was the Sinhala leaders who wanted it. They couldn't have wanted something that was bad for the Sinhalese people. So this bogey of saying federal will divide the country, you know, cannot continue any further. Persons like you, learned in the law, must tell the people the truth, that there is absolutely no danger of the country dividing because we share power in a meaningful way under a federal structure. Unless we do that, we will continue to have this wound festering. I'm borrowing again from the phrase that the president used on the 3rd of this month. We are willing to come to a settlement that will be good for not just our people, but good for the country. This is the moment to do it. This is the moment to put lots of things right. Because we are in this economic crisis, I agree with you entirely that the big fraudsters must be brought to book. But those are not done merely by passing laws. There are some things that are fundamentally flawed in this country. It has ingrained into the system so much so that if a deal is being made, some contract is being given, percentages are already allocated. 5% for the minister. Well, you must be knowing this. So much for the ministry secretary, so much for somebody else. You know, all of that it's established, systemized. The systemized corruption is very, very difficult to eradicate. That is why the youth of this country are saying system change. Now that system change has to do both with the political culture as with the culture of corruption in this country. And until we strike at that root, and it'll hurt us somewhat when we do that, we won't put it right. And I think the time has come. We have declared our country bankrupt. We have gone through 3 decades of war. At least now, if we are not willing to strike at that root and turn it upside down, country will never resuscitate from the coma that it has got into. So, as you said, this is the only time you have gone in the other direction. We appreciate that you have taken on a responsibility, a most difficult responsibility at a most difficult time. But that enormous responsibility must be carried out. Now, we in the opposition have a function. We in the opposition have the function of supporting you in every positive step that you take. That's a responsible opposition. And we will play that role. You know that very well. We will play that role. But equally, we have an enormous responsibility to oppose, to make plain to the country, to announce and call out the government if the government is on a wrong path. Now, after these several months of this new government, most of us are not in a position, if I speak the truth, not in a position to pull our full weight with this government. It has to do with the fact that you, on your side, still have people whose hands are sullied, who everyone knows are corrupt, and you are carrying on regardless. If the president and you think that you can somehow balance these matters and carry on and get away, you are sadly mistaken. It will not happen unless that fundamental change is made, unless the government and everyone here comes to the realization that we must start anew. Nothing is going to change. But the forces of evil that have gripped this country are far too strong to be balanced. It has to be eradicated. So all the racist elements, the corrupt elements, all of that have to be totally eradicated. You can't leave some of them and work with the others and hope that this is politics. We can manage the two. We can somehow get across. No, that won't work. Therefore, honorable ministers, I urge you.
ගරු මන්ත්‍රීවරයා මිනිත්තු 3ක කාලයක් තියෙනවා තමයි.
I urge you, please, as two ministers who left the government ranks and crossed the floor, recognizing that the government had lost its mandate, now you have gone back, taken ministerial portfolio, but as those who recognize that there is no mandate for this government, you must also support the view that the parliament has lost its mandate and that with a fresh mandate, with a fresh outlook from what the people ask for, that fundamental system change only, we can come out of this mess that the country has got into. And fundamental to that is the national question, and repeatedly ad nauseam we are saying, because we want the country to hear, we want the world to hear, that we will cooperate on that, not to just cover up hope that things are balanced. No, to do the right thing properly, make that fundamental change, share power in a meaningful way under a federal structure, then you have not only just our support, you will have the support of the entire world to change this country around. I must thank the Honorable Minister for Port Shipping and Aviation for reducing the airport tax for Palali Airport by half. That has enabled, I believe, the first flight to now arrive on the 12th of this month. I urge him to actually take away the airport tax in toto. We'll have more tourists coming. We will have foreign exchange that we badly need. It was an important move to have done in September 19 to have declared Palali Airport and the Batticaloa Airport as international airports together with Ratmalana Airport. That must come into effect. Both Palali Airport and the Batticaloa Airport must receive foreign tourists and others who will bring much needed exchange to our country. I'm saying specifically those two airports because linguistically it will attract Tamil-speaking people from South India, from Malaysia, from Singapore, from various other parts of the world. Take that.
And so,
my appeal to the minister is to relax that balance, airport tax also, and enable economic recovery through that process too. Thank you.
බෞමිසිත ඔබතුමාට ගරු ප්‍රේමලාල් ජයසේකරම ඇත්තම ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තිබෙනවා.
ගරු නියෝජක කතානායකතුමනි අද අපේ වරායහා ගුවන් සේවා අමාත්‍යාංශයත් ඒ වගේම අධිකර සහ බන්ධනාගාර අමාත්‍යාංශයේ වැසීසිය විවාදයට ගැනන අවස්ථාවේ ආරම්භ කතාව කීමට අවස්ථාව ලබා දී පිළිමද ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මම අපේ ගරු අමාත්‍යතුමා මම හිතන්නේ පිළිතුරු කතාව කිරීමට බලාපොරොත්තු වෙන නිසා මම මතක් කරන්න ඕනි මේ වෙන විට අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ ආර්ථිකය මීට වසර දෙකකට පමණ ආසන්න කාලයේ 2019 අවසානයේ සමග පහුගිය කාලයේ කොවිඩ් වසංගතයත් සමග මේ රටේ ආර්ථික විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේක අපේ රටේ විතරක් නෙවෙයි වෙනත් රටවල් වලත්. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම යුක්‍රේන් සහ රුසියානු යුද්ධය නිසා තෙල් අර්බුදයකට අපිට විශාල වශයෙන් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් එවැනි අවස්ථාවක තමයි අද ගරු ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට ආර්ථික වශයෙන් අපහසුතාවයෙන් පෙළෙන මොහොතක එතුමා විසින් මේ අයවැය සකස් කරලා තියෙන්නේ එවලේ මේ රටේ ජනතාව සතුටු කිරීම සඳහා නෙවෙයි දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් තුලින් මේ රටේ ආර්ථිකය දියුණු කිරීම තමයි එතුමා බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ අයවැය ප්‍රතිඵල ලැබෙන අද තව කෙටි කාලයක් නෙවෙයි දීර්ඝ කාලයක් ගත වෙනවා කියන එක මම මතක් කරන්න ඕනේ. ඒ වගේම පහුගිය කාලය තුළ මෙතෙන්දි මම විශේෂයෙන් මතක් කරන්න ඕනි කාරණයක් අපි දැක්ක පහුගිය කාලේ මේ රටේ අරගල ක්‍රියාත්මක කරලා ඒ වගේ මේ රටේ නැති අර්බුද ක්‍රියාත්මක කිරීම තුළ මේ රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් තවත් පහළ ගියා. මොකද විදේශ ආයෝජකයෝ බලාගෙන හිටියා මේ රටේ ඇහිලා යම් ආයෝජනයක් කරන්න. ඉතින් මේ සියලු දේවල් නතර කරන්න සිද්ධ වුණේ මේ අරගලේ නිසා. ඉතින් මේ අරගලේ තුළ විශේෂයෙන් කනගාටුවෙන් හරි මතක් කරන්න ඕනි මේ අරගලේ තුළ මේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ අරගලයේ මෙහෙවල මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැරි වෙන තත්ත්වෙට මේ රට විනාශ කරන්න විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් තිබුණා. මම හිතන්නේ දැන් හෙට අනිත් දවස් ක්‍රියාත්මක කරනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා ලෝකයේ අනිකුත් රටවල් ගත්තාම හැම රටක ලෝකයේ ආර්ථිකය කඩාවැටෙනකොට යම් රටක ආර්ථිකය කඩාවැටෙනකොට සියලු දෙනා ඒ විපක්ෂයේ අනිකුත් පක්ෂය එකතු වෙලා මේ රටේ අහිංසක ජනතාව ගැන හිතලා මේ රටේ ආර්ථිකය ගැන හිතලා ආර්ථික ගොඩනගන්න රට දියුණු කරන්න විවිධ උත්සාහයන් නේද මොහොතක තමයි අපේ රටේ විපක්ෂය ඉතාමත්ම කනගාටුදායක ලෙස කුමන්ත්‍රණ කරලා මේ රටේ අරාජික කරන්න විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක ගන්න. ඒ නිසා එවැනි මොහොතක තමයි අද අපිට විශාල ආදායමක් උපයන්න පුළුවන්. නමුත් යම් යම් බාධාවල් තුල යම් යම් ගැටලු තුල ප්‍රශ්න මතුවෙලා මේ ආර්ථික ගොඩනගන්න තියෙන ආයතන දෙකක් හැටියට අපිට ඉදිරියේදී යම් සැලසුමක් අනුව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ කාර්යයේදී අපි මේ රට ඉදිරියට ගෙන යන්න අපි හැම කෙනාම එකතු වෙලා කටයුතු කරනවා වගේම අපේ වරාය හා ගුවන් සේවා අධිකාරිය කියන්නේ ගුවන් සේවාව කියන්නේ විශාල කාර්යභාරයක් අපිට ඉස්ස ගන්න තියෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගැනීම මේ රටේ මේ රටේ නිෂ්පාදන අපනයන කිරීම ඒ වගේම එහෙන් අපි ආනයන කිරීම තුළ අපිට විශාල කාර්යභාරයක් මේ තුළ පැවරලා තියෙනවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ නිසා මම ගරු අමාත්‍යතුමා මේ වෙනකොට ගැසට් එකක් මගේ මට ආයතන ගණනාවක් පවරලා තියෙනවා. ඒ පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මගේ විශේෂ යටතේ මම අදහස් කීපයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. අද කංකසන්තුර වරාය ගත්තාම මම හිතනවා ඉතිහාසයේ පරණිම වරායක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ වරාය සඳහා පහුගිය කාලේ අපිට යම් ඉන්දියාව හරහා ඉන්දියාවේ එක්ස්ට්‍රීම් බැංකුව හරහා ඇමරිකන් ඩොලර් මිලියන 45කට පමණ මුදලක් අපිට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට මුල් අදියර හැටියට උපදේශක කොන්ත්‍රාත්තුව 75ක් පමණ අවසන් කරන්න කටයුතු කරලා තියෙනවා. එවගේම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු වශයෙන් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ ආරම්භ කරන්න. දැන් මේ වෙනකොට අර පෞගිය කාලේ ආර්ථික ප්‍රශ්නය නිසා තව මිලියන 15ක් මේ සඳහා වැඩියෙන් වැය කිරීමට සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ සඳහා මිලියන 60ක US ඩොලර් මිලියන 60ක පමණ මුදලක් මේ කංකාසන්තුර වරාය දිනු කිරීම සඳහා අපිට වැය කරන්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව පහුගිය කාලේ යකඩ ඒ වගේම සිමෙන්ති වැනි අමුද්‍රව්‍ය විශාල වශයෙන් ගණන් ගියා. ඒ නිසා මේ කාර්යභාරය ඉෂ්ට කරන්න අපිට විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ කේන්ද්‍රස්ථානයක් හැටියට මම හිතනවා ඉන්දියාව ශ්‍රී ලංකාව අතර විශාල සම්බන්ධතාවයක් හේතුණි ඇතිරම සුමන්තිර මන්ත්‍රීතුමත් පැවසුවේ පලාලි ගුවන්තොටුපළ ඒ වගේම KKS වරාය හරහා අපිට විශාල සම්බන්ධතාවයක් ඇති කිරීම ඒ වගේම සංචාරක ව්‍යාපාරය තුළින් ඉන්දියාවේ සිට මේ රටට පැමිණෙන මම හිතනවා ඉතුරු නැගෙනහිර ගත්තාම විශාල සම්බන්ධකම් තියෙනවා ඉන්දියාවත් සමග. ඒ නිසා ඒ අයට ඉන්දියාවේ සිට මෙහෙට පැමිණෙන්නත් මේ සිට ලංකාවේ සිට ඉන්දියාවට යාම සඳහා තම ඥාතීන් හමු වීම සඳහා යන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ගත්තාම අපිට ඒ බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අවස්ථාව සලසා ගන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම සංචාරක දියුණුව මං හිතාව විශාල වශයෙන් අපිට ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී පුළුවන්කම ලැබෙයි. මේකේ කංකසතුර වරාය ඉදිකිරීමෙන් අනතුරුව කියන එක පැහැදිලිව මතක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනි කාරණයක් තමයි මේ ඇමරිකන් ඩොලර් මිලියන 60 අපි යොදවන්න කටයුතු කරන්නේ ජීකාඩ නැමෙ නැත්නම් බ්‍රේක් වෝටර් ඉදිකිරීම ආරම්භ කරන ලෙස වරාය අධිකාරියට මේ වෙනකොට අපි උපදේශ ලබා දීලා තියෙනවා. වරාය අධිකාරිය තුලින් මේ ආරම්භ කරලා ඊළඟට මේ කාර්ය ඉෂ්ට කරාට පස්සේ අපිට ඒ වරාය ප්‍රයෝජන සඳහා ගන්න පුළුවන්කම ඇති වෙයි කියලා ඒ ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මතක් කරන ඕනි කාරණයක් ඔලුවිල් වරාය. මේ ඔලුවිල් වරාය පසුගිය කාලය තුලදී ඩෙන්මාර්ක් රජයේ ප්‍රතිපාදන යටතේ අපි ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. 2013 වෙනකොට මම හිතන්නේ මේ වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ වෙනකොට වැලිපිරීම නිසා ඒ ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ ගැන මම හිතන්නේ හරි සැලසුමකට අනුව ක්‍රියාත්මක නොවුණු නිසා තමයි මේ පාඩුව අපිට දරා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අපි කරුණු පහ මේ අපි යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාරණයක් තමයි මේ වැලිපිරීම නිසා අපි දැන් මේ වෙනකොට අපි දීලා තියෙනවා දීවර කටයුතු සඳහා එක් කොටසක්. ඒ වගේම එහි තව ඉඩම් ගණනාවක් තියෙනවා. ඉඩම් කොටස් රාශියක් තියෙනවා. මේ අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී යම් ආයෝජකයන් සම්බන්ධ කරගෙන ඒ ආයෝජකයන් හරහා මේ වරාය යම් තැනකට ගෙනෙන්න බැරි නම් අඩු ගානේ වෙනත් ආයෝජකයන් හරහා මේ ක්‍රියාත්මක වීමේ මොන හරි යම් ආර්ථික දියුණුවක් ලබා ගන්න පුළුවන් ක්‍රියාත්මක කිරීම වැඩ පිළිලා ක්‍රියාත්මක ගන්න අපි බලාපොරොත්තු වෙනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම පලාලි ගුවන්තොටුපළ ගැන කියනවා නම් පහුගිය කාලය තුළ කොවිඩ් අසංගතයත් එක්ක අපිට පහුගිය කාලේ වහන්න සිද්ධ වුණා. නමුත් නැවත ඒ ඔපරේෂන් ආරම්භ කරලා ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් මේ අපිට ආඩම්බරයි කියන්න මේ මාසේ 12 වෙනිදා වෙනකොට පළවෙනි ගුවන් යානය ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙනවා. ඉතින් පහුගිය කාලේ අපි ඒ කොවිඩ් අසංගතයට ප්‍රථම නොවැම්බර් මාසේ ඉඳලා ජනවාරි වගේ කාලය මාස කීපයක් ඇතුළත 2000ක පමණ පැසෙන්ජර්ස්ලා 2000ක් පමණ එහෙ සිට මෙහෙට ඇවිල්ලා තිනවා. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණලා තිනවා. ඒ වගේම ලංකාවේ සිට ඒත් 2500කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ සම්බන්ධතාවයක් ඇති වෙලා මේ උතුරු නැගෙනහිරත් ඒ වගේම ඉන්දියාවත් අතර ඒ සම්බන්ධතාවය ඇති වෙනකොට අපිට විශාල ආර්ථික වර්ධනයක් ලබා කරගන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ වගේම මේ සඳහා අපේ මේ පලාලි ගුවන්තොටුපළේ ගුවන් පතේ මේ වෙනකොට මීටර 950ක පමණ දුර දිගින් තියෙන්නේ 970ක් පමණ. මේක 1400 දක්වා දීර්ඝ කිරීමට දරු අමතුමා එක අපි සාකච්ඡා කළා. මේ දිදී බලාපොරොත්තු වෙනවා. මොකද මේ ගුවන්පතය වගේම ඒ පැසෙන්ජර්ස් සඳහා අවශ්‍ය කරන පහසුකම් ඒ සියල්ලම සැපයුවොත් තමයි ඉදිරියේදී අපිට ගුවන් යානා තවත් පුළුල් විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැනට මගින් 60ක් පමණ ගෙන යාමට හැකි ගුවන් යාන තමයි දැනට මේ ගුවන්පතය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ කාර්යභාර ඉෂ්ට කරන වගේම බලාපොරොත්තු වෙන ඉදිරියේදී මඩකලපුව ගුවන්තොටුපළේ පුහුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන මම හිතන්නේ පයිලට් ගුවන් නියමුවන් පුහුණු කිරීමේ සඳහා අවශ්‍ය කටයුතු කරන මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා. ඒක කැබිනට් එකට දාලා විවිධ භාවයකින් තුරව කැබිනට් අනුමැතිය ලබාගෙන ඉදිරියේදී මේ අභ්‍යාස නැත්නම් ගුවන් නියමුවන් අභ්‍යාස පාසලක් හැටියට ආරම්භ කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා රත්මලාන ගුවන් තොටුපළ. රත්මලාන ගුවන් තොටුපළ ගත්තාම මේ වෙනකොට මේ වෙනකු වෙනත් මේ ගුවන් යාන මේ අභ්‍යන්තර ගුවන් යාන ක්‍රියාත්මක කිරීම දැන්ට සිදුවෙමින් පවතිනවා. එය තවත් පුළුල්ල මේ විදේශ රටවල සහයෝගය ලබාගෙන රට තුළ අභ්‍යන්තර ගුවන් යාන ක්‍රියාත්මක කිරීමත් ඒ වගේම ජාත්‍යන්තර ගුවන් යාන සම්බන්ධ කර මේ සාකච්ඡා කරලා ඒ අය සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන්නත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණයක් තමයි අද අපේ රටේ ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනකොට ඒ අපේ ගුවන් කලාපය තුළ යම් බද්දක් අපි අය
කරනවා.
අය කරනවා. එතකොට මේ සඳහා අය කරනවා වගේම අපිට වරාය අද වරායේ පරිසර සමුද්‍රීය පරිසර අධිකාරිය හරහා අපට පුළුවන්කමක් තියෙනවා යම් බද්දක් අපේ රටේ මේ මුහුදු සීමාව තුළ අය කරන්න. මොකද වරායට වරායට නැව් 4000ක් පමණ වර්ෂයකට එනවා. ඊට අමතරව අපේ මුහුදු සීමාව තුළින් විශාල නැව් ගණනාවක් රට පුරා එහෙට ලෝකයේ හැම අනිකුත් රටවලට ගමන් කරනවා. එතකොට මේ හරහා මේ එදා ඉඳන් මේ දක්වා කිසිදු මුදලක් අය කරන්නේ නැහැ මේ නැව්වලින්. ඒ නිසා මේ මුදල් අය කරගත්තොත් මම හිතනවා අපිට මේ ඩොලර් 5 මිදෙන්නත් යම් විසඳුමක් හැටියට අපිට ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම ඇති වෙනවා. අන්න ඒ නිසා මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මම හිතපු තැන නිසා මම තමුන්නාසල හැමදාම බලයි බන්ධනාගාරය සහ අධිකරණ සහ බන්ධනාගාරය ගැන කතා කරන්න මොකද කියලා මම හිතපු තැන ඇත්තෙන්ම මම නොකරපු වරදකට මාව බන්ධනාගාර ගත කරා පහුගිය කාලේ. එතෙන්දී මම විශේෂයෙන් මතක් කරන්න ඕනි කාරණා මම හැමදාම කතා කරන කාරණයක් තමයි. මොකද මටත් ඔය හැම කෙනාම හැම වෙලාවෙම මතක් කරනවා මේ ගැන කතා කරන්න කියලා. පහුගිය කාලේ ඒ යෝජනා අපි ඉදිරිපත් කළා බන්ධනාගාරයේ තුලි බන්ධනාගාරයේ මගිතර පහසුකම් ලබා දීම සඳහා ජනාධිපතිතුමා මෙවර අයවැයම් යම් ප්‍රතිපාදනයක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සිවිල් නඩු සම්බන්ධයෙන් කතා කරනවා නම් පහුගිය කාලේ සුර මෙතුමා ඇමතුමාය ගැන පිළි අරගෙන දැන් මේ වෙනකොට යම් ක්‍රියාමාර්ග කඩිනම් කරන්න ගැසට් 50 කීපයක්ම සම්මත කරා පහුගිය දින කීපය තුළ. ඉතින් එතෙන්දී අපි දැකපු දේ තමයි මේ නඩු අහල ඉවරනකොට සමහර විට ඒ පුද්ගලයා මිය ගිහිල්ලා. ඉතින් ඒ නිසා අන්නේ නඩු කඩිනම් කිරීමට කටයුතු කිරීම පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් මත්ද්‍රව්‍ය සඳහා පනතක් ගෙනාවා. මේක අනිවාර්යෙන් සිදුවිය යුතු දෙයක්. අද ගම් නියම් ගම් සෑම ප්‍රදේශයකම අද මේ වෙනකොට අයිස් කියන මත්ද්‍රව්‍ය ඒ වගේම වෙන අනිකුත් අපි නම් අහලවත් නැති මත්ද්‍රව්‍ය මේ ලෝකේ පුරාම මේ රට පුරාම ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ නිසා ඒකට දැඩි දඬුවම් දීම සඳහා යම් නීති රාශියක් ගෙනා පිළිමදව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පොදු සමාව ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණයක් අපිට හැමදාම කියන කාරණයක් මේ රටේ වෙනම කණ්ඩායම් ඉන්න අපි දන්නවා. මම හිතන්නේ අපේ මේ පහුගිය කාලය තුලදී පොලිසිය එහෙම නැත්නම් රහස් පොලිසිය එහෙම නැත්නම් වෙනත් කණ්ඩායම් විසින් නිවැරදි පුද්ගලයන්ට නඩු පැවරුවා. ඒ නඩු පවරලා යම් යම් අවස්ථාවල ධීරේ ආපු අවස්ථා අපි දැකලා
තියෙනවා.
ඒ අයට යම් සහනයක් ලබා දීමට අවුරුදු 15-20 ගත වෙච්ච දීර්ඝ කාලීන සිරකරුවන් සඳහා සමාවක් ලබා දීමේදී පොදු සමාව ක්‍රියාත්මක කරන්න කියලා යෝජනා කරනවා. ඒ වගේම බන්ධනාගාරය කියන්නේ ඒ බන්ධනාගාරය තුල වෙනම කමිටුවක් පත් කරලා අමත පාර්ලිමේන්තුව ඒ වගේම නීති අංශයේ සියලුම දෙනාගෙන් යුත් කමිටුවක් පත් කරලා ඒ ගැන ඒ ස්ථානයට ගිහිල්ලා ඒ මිනිස්සු අහිංසක ඒ සමහර අපරාධකාරයෝ ඉන්නවා අහිංසක මිනිස්සුත් ඉන්නවා. ඒ නිසා අසනීප වෙච්ච අය ඉන්නවා. ඒ සියලු දෙනාගෙන වෙනම හොදලා බලලා කටයුතු ගන්න කියලා ඉල්ලනවා. මම හිතන්නේ මට ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ස්තුති පුද කරගෙන මම නේනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරවා මහත්මනේ. ගරු තලතා අතුකෝරල මැතිණිය ඔබතුමීට මිනිත්තු 16ක් කාලයක්.
බොහොම ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි. අපේ ප්‍රේමලාල් ජයසේකර යාළුවා අපේ හිටපු ජනාධිපතිතුමා කියන යාළුවලු. ඉතින් ඒකනේ කියන්නේ මමයි ප්‍රේමලාල් ජයසේකර මතුමයි සෑහෙන කාලයක් එකට එක ආසනයේ නියෝජනය කරපු නිසා මම සන්තෝෂ වෙනවා. එතුමාට පස්සේ කතා කරන්න ලැබිච්ච එක, ඒ වගේම හිටපු ජනාධිපතිතුමා කියනවා යාළුවා කියලා. ඉතින් යාළුවට පස්සේ කතා කරන්න ලැබිච්ච එක ගොඩක් තවත් සන්තෝෂයි ජනාධිපතිතුමනි. විශේෂයෙන්ම අද අධිකරණ බන්ධනාගාර සහ වරාය ගුවන්තොට අපවල අමාත්‍යංශවල කාර්යක සභා අවස්ථාවේදී කතා කරන්න අවස්ථාව සලසා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගරු ඇමතිතුමත් මේ වෙලාවේ ඉන්න වෙලාවේදී බොහොම මේ අතර වැදගත් වෙනවා. ඒ වගේම අපේ වරාය ඇමතිතුමත් ඉන්නවා. මගේ කතාව පටන් ගන්න ඉස්සර එතුමාට ඉල්ලීමක් කරන්න ඕනේ. අපේ හිතවත් නියෝජ්‍ය ඇමතිතුමාට තව ටිකක් වැඩ බාර දෙන්න. ගුවන්තොටුපළ විතරක් නෙමෙයි ඇමතිතුමනි. මොකද එහෙ මුහුදත් නැහැ, මුකුත් නැහැ. ඔය දැන් කියපු බදු ගහන්නයි ඔක්කොම ගන්න මෙතුමට බාර දෙන්න. මේ අර ගඟවල් ටිකේ හරි නැව් ටිකක් අරින්න. ගරු ඇමතිතුමනි, ඔබතුමා මේ වෙලාවේ ඉන්න වෙලාවේ අවස්ථාවේ මං හිතන්නේ මම හිතේ නෑ ඔබතුමාගේ කතාව වෙලාවේදී කාලයක් තිස්සේ අධිකරණ පියසක අවශ්‍යතාවය මං හිතන්නේ ලොකුවටම තිබුණා. මොකද අධිකරණ සංකීර්ණය විශේෂයෙන්ම ශේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සහ අමාත්‍යාංශය එකම ගොඩනැගිල්ලක තියෙනකොට මේක 1989 චීනේ රජය විසින් දීපු තෑග්ගක් හැටියට. හැබැයි ඒගොල්ලෝ ඒ තෑගි දෙනකොටම තියෙනවා අවුරුදු 25කට සැරයක් ඒ අය ඇවිල්ලා මේවා ඒගොල්ලොන්ගේ වියදමින්ම නඩත්තු කරලා අවශ්‍ය කරන දේවල් කරනවා කියලා. ඉතින් මං හිතන්නේ දැන් දෙපාරක් තුන් පාරක් මේ කට්ටිය ඇවිල්ලා අපිට මේ ඔබතුමාගේ අමාත්‍යාංශය සහ ශේෂ්ඨාධිකරණය වෙන තැනකට ගෙනියන්න බැරි නිසාම මේකේ මේ අලුත් වැඩියා කටයුතු ප්‍රමාද වෙනවා. එතකොට ඒකට තමයි ඔබතුමා ඇමතිවරයා හැටියට ඉදදී අධිකරණ පියස ගොඩනගන්නට සියලුම අලුත් කඩේ සියලුම අධිකරණ සහ අමාත්‍යංශයේ ඔක්කොම ඒ තැන්වල ස්ථානගත කරන්න මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. අපිට පුළුවන් වුණා අපේ කාලේ ඒ ඉඩම් එහෙම අධිකරණ අමාත්‍යංශයට පවරගන්න. හැබැයි මම දැක්කා ගරු ඇමතිතුමනි, මේ පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එතකොට වෙනත් ඔබතුමාගේ පූර්වගාමී ඇමතිවරයාගේ කාලේ හිටපු හැටියේ මේකට මුල් ගලක් තියෙනවා. අපේ ගරු හිටපු ජනාධිපතිතුමා තමයි මුල් ගල තිබ්බේ අගමැතිතුමා හැටියට. හැබැයි මොකද අපි ඕක ගොඩක් කරන්න උත්සාහ කරත් ඒ වෙලාවේදී රටේ තිබිච්ච ආර්ථික තත්ත්වය, මුදල් තත්ත්වය නිසා ඇමරිකානු ඩොලර් මිලියන මගේ හිතේ 135-140ක විතර ප්‍රොජෙක්ට් එකක් කරන්න බැරි වුණා. ඇත්තටම එහි අවශ්‍යතාවය තියෙනවා. මුල්ගල තියපු නිසා කොහෙන් හරි මොකක් හරි මුදල් ප්‍රතිපාදන හොයාගන්න පුළුවන් නම් ඒ ව්‍යාපෘතිය කඩිනම් කරන්න කියන එක තමයි BCC මේ මං පළමෙන්ම ඉල්ලීමක් කරන්නේ. ඉගෙන ඒ වගේම අපේ රටේ විශාල කතිකාවතක් ඒ වගේම අවශ්‍යතාවයක් තියෙනවා නඩු ප්‍රමාද වීම ගැන. ඒ ගැන යහපාලන රජය තුළ ඇත්තටම කඩිනම් කිරීමට, කාර්යක්ෂමතාවය ඇති කිරීමට අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසන්න. සමහර වෙලාවට ඒ අයගේ ඒ මහන්සියට උත්සාහයට අගයක් ලබා නොදුන්නත් කලියෙන් ඒ වෙලාවේදී ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරා. ඉතින් විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව මීටත් වැඩිය කාර්යක්ෂම වෙනවා නම් සහ වෙනත් වැඩසටහන් වලට යනවා නම් හොඳයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මම පුංචි යෝජනාවක් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලඝු නොවන නඩු මෙහෙවීම සම්බන්ධයෙන් නැවතත් ඉස්සර තිබිලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒකකයක් ස්ථාපිත කරොත් ඒවා ඒ තියෙන ප්‍රමාදය සහ තියෙන වියදම් මේවා ගොඩාක් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකට මහේස්ත්‍රාත් අධිකරණවලට රජයේ නීතිඥවරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇලකේට් කළා. ඒ විදිය බැඩපිළිවෙලක් ගියොත් ඒකේ මිනිමැරිම් නඩුවක් මේ විසඳන්න සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒ වගේ දේවල් ඉක්මනින් කෙටි කරගන්න පුළුවන්. ඒ වගේම පොලිසි වලින් සිද්ධ වෙන සමහර අකටයුතු දේවල් ඒවා අඩු කරගන්න පුළුවන් වේ. ඒ වගේම තමයි නීතිපතිතුමාත් එතකොට එතනටම ඍජු සම්බන්ධයක් ඒ හරහා ගොඩනගෙන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා මේක කාලෙකට ඉස්සෙල්ලා තිබිලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් නැවතත් ලඝු නොවන කාර්යපටිපාටිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඒකකය පිහිටවනවා හොඳයි කියලා මං යෝජනා කරනවා. ඒ වගේම තමයි පළාත් මට්ටමින් මහාධිකරණවලට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෙක් හෝ කණ්ඩායමක් එක්ක යම් කිසි හැම පළාතකටම මහාධික ප්‍රධාන මහාධිකරණයේ ඉලක්ක කරගෙන ඒ ඒකකයක් ස්ථාපිත කරනවා නම් ස්ථානගත කරනවා නම් හොඳයි කියලා යෝජනා කරන්නේ. මොකද එතකොට පුළුවන් වෙනවා ඒ අදාළ පළාත්වල පොලිසිවලට ඒ හරහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් අධීක්ෂණයක් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ආයි අර ලොකු ෆයිල් ඔක්කොම උසගෙන මෙහෙ කොළඹට එන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔය දුර බැහැර ඉඳලා එන පොලිස් නිලධාරීන්ටත් එතන සම්බන්ධ වෙලා නඩු කටයුතු වලට ආපු ගමන් ඒ අවශ්‍ය උපදෙස් ඔක්කොමත් ගන්න පුළුවන්. ඉතින් මේවෙන් අද රටේ තියෙන තත්ත්වයත් එක්ක වියදම වගේම සමහර වෙලාවට කාලය ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. මොකද මේවා අලුතෙන් කරන්න දේවල් නෙමෙයි. මේවා මේ කාර්ය මණ්ඩල හිමම තියෙනවා, අවශ්‍ය කරන කාර්ය මණ්ඩල ඔබතුමාගේ අමාත්‍යාංශයේ තියෙනවා, ඒ වගේම කරන නිලධාරීන් ඇතිවෙන්න නීතිපති දෙපාර්තමේන්තුවට දැන් තියෙන ඉස්සෙල්ලා වගේ නෙමෙයි, දැන් ගොඩක් අය ඊට සම්බන්ධ වෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරොත් හොඳයි කියන එක මං විශේෂයෙන්ම යෝජනා කරනවා. ඒ වගේම කාලය කළමනාකරණය පිළිබඳව වැඩමුළුවක්, එහෙම නැත්නම් අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා ජජසව මේකේ පොඩි මේ ඒගොල්ලෝ අධිකරණයට සම්බන්ධ වෙනකොටම ඒගොල්ලන්ට පොඩි පුහුණුවක් ඒ සම්බන්ධයෙන් ලබා දෙනවා නම්, මොකද කාලය කළමනාකරණය ඉතාම වැදගත් වෙනවා. සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුව සෑහෙන මේ දිග කාලයක් සමහර නඩු වෙනුවෙන් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම අපි මේවා කියන්න අවශ්‍ය නැහැ. ඔබතුමා මේ සම්බන්ධයෙන් මං හිතන්නේ හොඳ දැනුමක් තියෙන ඇමතිවරයෙක් හැටියට ඒ සඳහා අවශ්‍ය සහයෝගය. මේවා මුදල් වියදම් කරන ඒවානේ. මේ රටේ මුදල් තත්ත්වය අපි දන්නවා, වෙන වෙන මුදල් ප්‍රමාණයත් අපි දන්නවා. හැබැයි මේවා සඳහා වියදමක් නැතුව කරගන්න පුළුවන් දේවල් හැටියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ වෙලාවේ යෝජනා කරනවා. ඒ වගේම වින්දිතයින්ගේ සහ සාක්ෂිකරුවන්ගේ මේ ආරක්ෂා කිරීමේ අධිකාරිය Victims and Witnesses Protection Authority එක ඔබතුමා 2016 දී ඔබතුමාගේ මැදිහත් වීමෙන් ඇති කරපු ඉතාම වටිනා කියන, නමුත් ඒකට අවශ්‍ය තැන තාම ලැබිලා නැහැ. ඉඩපාරුස්කම් නැති හින්දා තාමත් මම හිතන්නේ බත්තර මුල්ලේද කොහෙද ඒක තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව දැනුමකුත් සමහර වින්දිතයින්ට ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව දැනුමක් මීට වැඩිය දෙනවා නම් හොඳයි කියන එක. මොකද මේ දැනුවත් කරනවා නම් සමහර වෙලාවට අඩු ගානේ ඔය ඉන්න සංවර්ධන නිලධාරීලා එහෙම හරහා මොකක් හරි කෙනෙකුට අසාධාරණයක් වුණාම සාක්ෂිකාරයෙකුට හෝ වින්දිතයෙකුට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරලා මේ තැනින් සහයෝගය ගන්න පුළුවන් කියන තැනට පත් කරන්න පුළුවන් නම් ඒ ගැන, මොකද ඒක හරි නිහඬ ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබතුමා මං හිතන්නේ මේ තවත් මේ අවශ්‍ය පහසුකම් නෙමේ අවශ්‍ය ප්‍රසිද්ධිය ඒ ආයතනයට ලබා දෙනවා නම් හොඳයි කියලා හිතනවා. මම හිතන්නේ චයිල් කෝට් එකත් එක්කද කොහෙද තාම බස්තර මුල්ලේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේක අරමුදල් ආරක්ෂණ අරමුදලක්. දැන් කෝටි ගාණක් තියෙන විත්තිය අපිට දැනුවත් වෙලා තියෙනවා. හැබැයි ඒහින් වින්දිතයින් වෙනුවෙන් යම් කිසි වැඩපිළිවළක් ඊට වැඩිය මේ මුදල් යොදවලා, මේවා රජෙන් ලබා ගන්න ඕනේ මුදල් නෙමෙයි, මේකේ තියෙන මුදල් වලින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් තවත් මේ ක්‍රියාත්මක වෙනවා නම් කරනවා නම් සහයෝග දෙනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ අධිකාරියේ ප්‍රධාන විධායක තනතුර Director General Kiena Tanatura Sandaha, Nitiha, Prada, Yukti Paripalne, Pilibandava, Urtia, Palapurudakthiana Kenek, Tamai Pate, non Kiela Tino. Eket Deng Manghitane, Vishamagi and Iladari Ek Tamai, Maven Gota Paripal Nildari Patkal Latine, Esambandi, the Raja Patipatiak Tinoani. Vishame and I to Vishame Anwa, Pidana contract basis, Semagan, Mukakari, Kramawe, the Actian, the Kira Hebe, May Pilibano, then Makti and Kinikan, Kriakari, Vadim, Ethana Samban, the Vin, Vidak and Ildari, theatre, eating Esandaha, Eavasha, Sudusukang Sapuranaya. මේ සම්බන්ධයෙන් බඳවා ගැනීමක් කරොත් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තමයි නැවතත් කතා බහට ලක් වුණා. පහුගේ යහපාලන රජය ගැන කතා කරා මගේ යාළුවත් ඒ ගැන කතා කරා බන්ධනාගාරය. මොකද මේ එතුමා මෙහි ඉන්නවට වැඩිය එහි ඉන්න කැමතිද කොහෙද වැඩියෙන් කතා කරන එක ගැන. ඉතින් මේ ආ මෙතුමත් හිටියන්නේ. ඒ කාලේ හිටිය එකට කතා කර කර එකට කතා කර කර හිටියනේ මේ ඇමෙතුමනි වන්දනාගාරය ඉඩම සම්බන්ධයෙන් ඒක නාගරික සංවර්ධන අධිකාරිය යටතේ දැන් පවතින ඉඩමක් මං හිතන්නේ හැබැයි ඒ ඉඩමත් එක්කම ඒක පිහිටලා තියෙන තැන නිසාම වැඩිකඩ වන්දනාගාරය ගැන මං කතා කරන්නේ ලොකු ගැටලු ගන්නාවක් තියෙනවා ඔතන ඔය මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන සියලුම දේ. ඒ කියන්නේ වටපිටාව ගැන මමකට වැඩිය ඔබතුමා දන්නවා. කිසිම පහසුකමක් හරියට රැඳවියෙකුට. මේ ඇමතුමා කියපු කාරණේ ඇත්ත. මානසිකව හොඳ තත්වයක් තියාගෙන එතන ඉන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ වෙලාවේදී යෝජනා කරා ඔය බන්ධනාගාරේ ආයි කාටවත් කලබගෑනි කරන්න අර පහුගිය දවස්වල වගේ වර්ජණය කරන්න වෙන ගම් ඇතුළට ගෙනියනවට වැඩිය වටරැක එලිමහන් සිර කඳවුර තියෙනවා මේ බිම් ප්‍රමාණයටම හරියන්නේ එතන තියෙන මොකද කාන්තා බන්ධනාගාරේ මං හිතන්නේ වෙන තැනකට තනියම ගෙනියනවා නම් හොඳයි ඒ මොකද ඒකේ දරුවන්ට පහසුකම් තියෙන්න ඕනේ කාන්තාවන් වුණහම පුද්ගලිකත්වය ආරක්ෂා වෙන්න ඕනේ ඉතින් මේ හැම එකක් එක්කම මේක දැන් හොරණ මිලනියට ගෙනියන කතාවක් තමයි පහුගිය දවස්වලත් තිබුණේ ඊට වැඩිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම අයිති මේ වටරැක එලිමහන් සිර කඳවුරට ගෙනිහිලා පහසුකම් ඇතුව අතපය දිගැරලා ගොවිතැන් ටිකක් කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙතන මේ තියෙන ප්‍රමාණයට
වැඩිය මෙතන මිනිත්තු 3ක කාලයක් තියෙනවා
හොඳයි කියලා මම යෝජනා කරනවා ඒ වගේම තමයි ගරු ඇමැත්තුමනි මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අය විශේෂයෙන්ම මේ අන්තරාකාරී ඖෂධ පාලන මණ්ඩලයත් එක්ක සම්බන්ධයෙන් මේගොල්ලන්ට වෙනම වැඩපිළිවෙලක් ඒ වගේ එකක් අපි ඒ කාලේ යෝජනා කරා වීරවිල එරිමහන් සිර කඳවුරේ කරන්න මොකද මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ඒ අය ඇමතුමනි සමහර වෙලාවට නැවත නැවත එනවා මේ එකම වැරද්දට මේගොල්ලෝ පුනරුත්ථාපනය කිරීමක් වෙන්නේ නැහැ ඉතින් වැඩි හරියක් බන්ධනාගාර අද පිරි ඉතිරි ගිහින් තියෙන්නේ මේ හේතුව නිසා. ඉතින් විශේෂයෙන්ම මේකට පුහුණුවලත් මේකට කිසිම පුහුණුවක් බන්ධනාගාර නිලධාරීන්ට නැහැ. මේකට හරි පුහුණුවක් තියෙන අර අන්තරාකාරී ඖෂධ පාලන මණ්ඩලයේ අයගේ දැනුම ඇතුව මේගොල්ලන්ට පුහුණුවක් හොඳට මේ අයව පුනරුත්ථාපනය කරන්න වැඩපිළිවෙලක් එලිමහන් සිර කඳවුරක හොඳ ආරක්ෂාවක් ඇතුව මේවට මුදල් යන ඒවා නෙමෙයි අමතුනේ මේවට තියෙනවානේ සම්පත් තියෙන ඒවා ප්‍රයෝජනෙට අරගෙන මේවා කරන්නයි අවශ්‍ය වෙන්නේ ඉතින් ඒ වගේම තමයි බන්ධනාගාරයේ තුල උසස් නිලධාරීන්ගේ මාෆියාවක් තියෙනවා ඒකේ පොඩි නිලධාරීන්ට ඒගොල්ලොන්ගේ ක්‍රියාත්මක වීමට ඒගොල්ලොන්ගේ තියෙන කැපවීමට ඒගොල්ලොන්ට කවදාවත් ඒගොල්ලන්ගේ උසස් වීම ලැබෙන්නේ නැහැ. ඒක හැම තිස්සෙම අර අතුරේ ඉන්න අර මේ ඇමතුමා කිව්වා වගේ රැඳවියන්ට වගේම තමයි අර නිලධාරීන්ටත් පහළ නිලධාරීන්ටත් ඒකෙත් සමහර අය ඉන්නවා මේ ඕකේ ප්‍රධාන උසස් නිලධාරීන් ඉන්නවා ඇමතුමා පාතාලේ ප්‍රධානම නායකින්ගෙන් වැටුප් ලබන අය ඒගොල්ලන්ගේ පේරෝල් වල ඉන්නවා එතකොට එහෙම ඒ අය වෙනුවෙන් ඇත්තටම මේ අහිංසක නිලධාරීන් හරියට හරි දේ කරන්න ලොකු මැණිකමක් ඇති වෙනවා මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන් ජීවිත අනතුරේ තියෙන්නේ ඉතින් මේවා එකක්වත් බන්ධනාගාර උසස් නිලධාරීන්ගේ දැන් අර අපේ ජොන්සන් රන්දු මගේ හිතවත් ඇමතුමා ඉන්නවා
කාලය අවසන් වෙනව කරු
මන්ද එතුමා විනාඩියකින් ඉවර කරන්න එතුමත් ඉතින් අර අර දාගත්තා නම් හොඳයි නේ ඔය කතාවට අපේ ඇමතුමත් ඉන්නවා මේ ඉතින් එතුමා මාත් එක්ක එක දවසක් කිව්වා අර කෑගල්ලේ බන්ධනාගාරේ සිද්ධියක් හැබැයි ඒ පුද්ගලයා ඒ අපි දැන් ඒක මම මෙතන කියන්න කැමති නෑ අධිකරණයේ තියෙන නඩුවක් නිසා ඔබතුමා නරකක් නෙමෙයි කිව්වේ යාගෙන මේ මොකද නැත්තම් යාළුවනේ සම්පායෝ කියන පුද්ගලයා කරපු සමහර වැඩ පස්සේ කොහොම හරි ඉතින් අපි කොච්චර කිව්වත් ඒවා සමහරලාට බොරු බොරු මත නිසා මේ අපි මගේ යමතුමාගේ මේ තිබිච්ච යාළුකම නැති වෙන තත්වයකට පත් කරහට හැබැයි සම්පායෝ මහත්තයාට පස්සේ ඒ වෙනුවෙන් දැන් අධිකරණේ නඩු පැවරීලා තියෙනවා ගරු ඇමතුමනි.
ඉතින්
ඒ නිසා මේ වගේ දේවල් මේ ඉහළ නිලධාරීන්ගේ මේක තියෙන පාගගෙන ඉන්න මේ මේ ක්‍රමය පොඩ්ඩක් හරි කඩන්න ඒගොල්ලොන්ට පරිපා ඒගොල්ලොන්ගේ ශේෂය තුළ ඒගොල්ලොන් නියමිත උසස් වීම ඒ ප්‍රසාද දීමනා ඒ වගේවා ලබා දෙනවා නම් මේට වැඩිය හොඳ තැනක් බවට මේ බන්ධනාගාර පත් කරන්න පුළුවන් කියන එක යෝජනා කරමින් මේ මොකක්ද දන්නේ ඉස්සරහම ඇවිල්ලා වාඩි වෙලා තියෙනවා මැතුමා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමීට ගරු යදාමනී ගුණවන්ත මැතුමා ඔබතුමන්ට මිනිත්තු 8ක කාලයක් තියෙනවා
ඔනරබල් ඩෙපියුටි ස්පීකර් ටීස් ද ක්ලැරියන් කෝල් ෆෝර් අ මික්ස් සිස්ටම් ඔෆ් ඉලෙක්ෂන්ස් ඉස් වෙරි ක්ලියර් ඇට් දිස් ටයිම් ඇන්ඩ් ආයි බිලීව් දෙයර් ඉස් කන්සෙන්සස් ඉන් දිස් හවුස් ෆ්‍රොම් බෝත් සයිඩ්ස් ඕවර් ද last couple of years, more or less, almost extending to a decade or more, this has been extensively deliberated in the committee stages in Parliament as well as in the among the general public. So I think it is about time that we move into finalizing the formulas and setting up this mixed system of elections. Because the current system has, for the last 3.5 decades, failed to reflect the mandate of the people. I think even my learned friends of opposition will agree with me that it has become nothing more than a facade, electoral mirage, when it comes to continuing with the PR system. It has become unsustainable. Expenditure, election campaigns have become so exorbitant that it has become impossible to sustain campaigns and it has not been able to deliver to the electorates as well. So mixed system elections where about 70% is elected from first past the post. If you take the parliament, taking 225 as a fixed number, around 150 to be elected as first past the post under the system, and where remainder 75 be allocated for PR, where you know best performance among the losers be given a chance, as well as representation, guaranteed representation, maybe a quota for the youth and the women electors be accommodated within this 75 is something that this House, both sides, could come into an agreement. And since there is a consensus for a mixed system of elections. Similarly, this could be extended. This should be extended into the local government elections, where about 4,000 plus wards be set up to elect the grassroots representatives across the country, and 70 where it gives almost 70% of the institutions, and maybe a 30% is allocated again for the youth and the women representatives to be included in these institutions. I bring this at this moment because it is very important that before any election is being called, that this House agrees into a mixed system of elections, because in order to sustain a representative democracy where it reflects the mandate, the will of the people in its correct mandate, is being reflected in the institutions, in the House, as in Parliament, or maybe the local government. It is important that the will is able to be sustained. At the same time, the accountability to the voters in a ward system, in a first past the post system, there is accountability, much stronger accountability to the voters there, because they are the connectivity between the electors as well as the voters is being sustained more than the current PR system or the Manapa system. Therefore, before any election, this important aspect has to be finalized by this House, and my request as a parliamentarian, as a young youth of this country, is this matter be taken up seriously before anything else is being considered by the House in the coming months. At the same time, I must also quote the section from the Constitution, Article 9, which was also part of the Candian Convention, signed in 1815, later included as Article 7 in the 1972 Constitution. There have been Supreme Court deliberations or judgments given. Supreme Usavya Pava Dirga Arthakataniyang Dilatinoame Namavini Vagantiyata. Sri Lanka Janaraja Buddhagamata Pramukastani Pirinamaneya. Ein Vivastave Dahaya Dhatara Vaganti Valadi Sielu Agambalta Pirinamena Avitivasika Marakshakaradena Atara. Buddha Sasaniya Surakshita Kota Poshane Kirima. රජයේ වගකීමක් විය යුතුයි කියන කාරණාව මේ පිළිබඳව සුප්‍රීම ස්වාමිය දීර්ඝ පැහැදිලි කිරීම පසුගිය දශක ගණනාව මුළුල්ලේ අපේ නීති පද්ධතියට එකතු කරලා තියෙනවා. ඒ නිසා 9 වෙනි වගන්තියෙන් බුද්ධ ශාසනයට හිමිවිය යන විතු ප්‍රමුඛ ස්ථානයත් ආරක්ෂාවත් අකන්නව ආකාරයෙන් පවත්වාගෙන යන්නට අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් අද දිනේ විවාදයට ගන්න මේ අධිකරණ පද්ධතියත් අපේ රටේ ව්‍යවස්ථාව හරහා ඒ කටයුත්තට ලබා දිය යුතු උපරිම අවස්ථාව ලබා දෙන්නත් එවැගේම අනිකුත් ආගම් වලට සහතික කරලා තියෙන අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරන්නට කටයුතු කරන්න ඕන. මම මේ කාරණාව කියනවත් සමග තවත් කාරණාවක් ඉස්මතු කරන්න කැමතියි. මා මීට වසර දෙකකට ප්‍රමාණ ප්‍රථම එදා හිට ප්‍රතිකරණ ඇමතුමාගෙන් මේ පාර්ලිමේන්තුවේදීම ප්‍රශ්න කරා.
මේ
මෞභාෂාවෙන් අපේ රටේ ඉහළ උසාවි තීන්දුව තීරණ ලබා දෙන්නේ නැත්te කියන එක. සිංහල වේවා දෙමළ වේවා මෞභාෂාවෙන් අධිකරණ තීන්දුව තීරණ ලබා දෙන්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වගේම විවිධ වූ වෙනත් අධිකරණ පද්ධතීන් ඉදිරියේ සිටින අයට මූලික අයිතිවාසිකමක් 24 වෙනි වගන්තිය යටතේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහතික කළා තියෙනවා. මේ සඳහා කටයුතු කරන්න පසුගිය අවුරුදු 45ම කාලෙන් කාලට කල්දදා ඉදිරියට ඇවිල්ලා තියෙනවා මේ 24 වෙනි වගන්තිය. එහෙනම් මේ පිළිබඳව අවධාරණය යොමු කළා කටයුතු කරන්න කියන ඉල්ලීමත් කරමින් තවත් විශේෂයෙන් මතක් කරන්න ඕන 74 වෙනි වගන්තිය යටතේ ස්ථාවර නියෝග කමිටුවට විශාල බලතල ප්‍රමාණයක් මේ විවස්ථාවෙන් ලබා දීලා තියෙනවා. ස්ථාවර නියෝග කමිටුව බොහොම මෑතකදී ඇති කරපු කෝප් කමිටුවට, කෝපා කමිටුවට, මුදල් කමිටුවට, පෙත්සම් කමිටුවට ලබා දුන්නු බලය අපි විශේෂයෙන් අගය කරන්න ඕන පසුගිය සති 3-4 කාල පරිච්ඡේදයේ. මා විශ්වාස කරනවා ඊට වඩා එහා ගියපු බලයක් ස්ථාවර නියෝග කමිටුව හරහා මේ අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ විවිධ කමිටු වලට ලබා දෙන්න ඕන. මේ කමිටු පාර්ලිමේන්තුවේ විවිධ වූ අදහස් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතයි. මේ කමිටු තවත් ශක්තිමත් කිරීම තුළින් අපේ රටේ සියලු ජනතාව, උතුරේ වේවා, දකුණේ වේවා, කන්දොඩු රට වේවා, කොයි ප්‍රදේශයේ නියෝජනය කරන කොට්ටාසයන් නියෝජනය කරමින් නියෝජිතයින්ට මීට වඩා බලතල ප්‍රමාණයකින් මේ කමිටු හරහා සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙන්න ස්ථාවර නියෝග කමිටුව මීට වඩා වැඩිපුර මුණ ගැහිලා මාසෙන් මාසෙට හරි කමක් නැහැ මුණ ගැහිලා
මේ
අවස්ථාවන් නිර්මාණය කරන්න ඕන. මේ වගේම තව විශේෂයෙන් අද දිනේ විවාදයට ගන්න වරායහ ගුවන් සේවා කටයුතු අමාත්‍යාංශය පිළිබඳව මාචරණයක් කියලා මගේ කතාව අවසන් කරනවා ගරු නියෝජක කතානායකතුමනි. ඉතාමත්ම අපහසු කාල පරිච්ඡේදයක ලෝක ප්‍රසිද්ධ ගුවන් යානා ඒරොෆ්ලොට් වැනි ගුවන් යානා වලට හරස් පොළු වැටෙන කාලෙක අපේ රටේ ඒ සංචාරකයන් පැමිණෙන්නට අවශ්‍ය ගුවන් ගමන් සේවාවල් නැවත පිහිටවන්න, ගුවන් තොටුපළ සේවාව නගා සිටවන්න, එවැගේම සංචාරක කර්මාන්තයට රුකුල් වෙන වරාය පද්ධතිය ශක්තිමත් කරන්නට අමාත්‍යංශ කාර්ය මණ්ඩලයත් ඉතාම අසීරු කාල පරිච්ඡේදයක කරගෙන යන වැඩ කොටසට විශේෂයෙන් අපි මේ අවස්ථාවේ අපේ කෘතවේදීත්වය ප්‍රකාශ කරලා ඒ කටයුතු තවත් ශක්තිමත් කරගෙන අපේ රට වැටී තිබෙන මේ ආර්ථික අපහසුතාවෙන් ගොඩේමට ඒ අමාත්‍යංශයකට ලබා දී ඇති උපරිම ශක්තිය දායකත්වය ලබා දෙන්නට කියා ඉල්ලා සිටමින් මාට කාලය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මා නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ඔබට.